සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්‍යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස
අංගුත්තර තිකනිපාතේ රතකාර වර්ගයේ තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා, තයෝමේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. භික්ෂූනි, පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්න බව පේන්න තියෙනවා. විශේෂයෙන් මේ ලෝකයේහි මොන තුන්දෙනාද? කතමේ තයෝ නිරාසෝ ආසංසෝ විගතාසෝ. මෙවැනි පුද්ගල තුන්දෙනෙක් ඉන්නවා. නිරාශ පුද්ගලයා, ආසංස පුද්ගලයා, විගතාස පුද්ගලයා. කතමෝච භික්කවේ පුද්ගලෝ නිරාසෝ. මොන පුද්ගලයාද භික්ෂූනි නිරාස පුද්ගලයා කියලා කියන්නේ? ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ නීචේ කුලේ පච්චා ජාතෝ හෝති. මෙහි භික්ෂූනි එක්තරා පුද්ගලයෙක් පහත් කුලෙහි ඉපදුනේ වෙයි. චණ්ඩාල කුලේවා, වේන කුලේවා, නේසාද කුලේවා, රතකාර කුලේවා, ඔහු එක්ක සැඩල් කුලෙහි ඉපදිලා තියෙන්නේ. නැත්නම් දඩයම් කරන කුලයක, එහෙමත් නැත්නම් වැදි කුලයක, එහෙමත් නැත්නම් රතකාර කුලයක, ඒ වගේ පහත් කුලයක ඉපදෙනවා. කැලිකසල ඉවත් කරන කුලයක හෝ ඉපදෙනවා. දිලිඳු කුලයක ඉපදෙනවා. ඉපදිලා අපන්න පාන භෝජනේ කසිර වුත්තිකේ, ඒ කියන්නේ අල්ප වූ ආහාර පාන භෝජන ලබනවා. ඉතා ආයාසෙන් යම් වෘත්තියක යෙදෙනවා. මහන්සි වෙලා කරන දෙයක් කරන්නේ. යම් තැනක බොහොම ආයාසෙන් යම්කිසි ආහාරයක් හෝ පානයක් ලැබෙනවා නම්, වස්ත්‍රයක් හෝ ලැබෙනවා නම්, අන්න ඒ වගේ කුලයක උපදිනවා. ඊට අමතරව දුර්වර්ණයි. දැක්කහම දකින්න හිතෙන්නේ නැහැ. දෙපාරක් බලන්න හිතෙන්නේ නැහැ. දුද්දසිකයි. එහෙම නැත්තම් යම්කිසි අංග විකලත්වයක් තියෙනවා. නැත්තම් ලෙඩ රෝග අධික බවක් තියෙනවා. එක්කෝ කන හැන් නැති හෝ යම්කිසි රෝගයකින් පහසලා ඉන්නේ. කොරෙක් හෝ බීරෙක් හෝ යම්කිසි රෝගයක් සහිතව ඉන්නේ. ඔහුට ආහාර පාන වස්ත්‍රයානා මාලා සුවඳ ආලේපනාදී ඇඳන් පුටු ආවාස ප්‍රදීප වගේ දේවල් ලැබෙන්නේ නැහැ. මේ දුප්පත් මිනිස්සෙක් ගැන කියන්නේ. ඔහුට අහන්න ලැබෙනවා, මේ නම තියෙන රජ කුලෙහි උපන් පුද්ගලයා කෙනෙක් ක්ෂත්‍රියා, ඒ රජවරුන්ගේ රාජ්‍ය අභිෂේකයෙන් අභිෂේක කරන ලදයි. කියන්නේ ඔටුනු පළන්දලා කියලා කියන්නේ. අහන්න ලැබෙනවා. ඔහුට මෙසේ සිතිවිල්ලක් එහෙම ඇහුවට හිතෙන්නේ නැහැ. කවද්ද මම එහෙම රාජ්‍ය අභිෂේකයෙන් රජ බවට පත් වෙන්නේ කියලා ඔහුට හිතෙන්නේ නැහැ. මොකද ඔහු ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔහුට කන්න බොන්නත් නැහැ. බොහොම දුක්මුසු ජීවිතයක් ඔහුට තියෙන්නේ. ඔහුගේ ශරීරය ගත්තහමත් ඒ තරම්ම ලස්සන නැහැ. දුර්වර්ණයි. හොඳ වර්ණයක් නෙමෙයි තියෙන්නේ. අංග විකලත්වයක් වුණත් තියෙන්න පුළුවන්. නැත්තම් රෝග හෝ තියෙන්න පුළුවන්. ඔහුට කවදාක්වත් සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ මං කවදා හරි රජ වෙයිද. රජකුමාරයෙක් අභිෂේක කරනවා කියලා විස්තරයක් ඇහුවාම මට කවද රජ වෙන්න පුළුවන් වෙයිද කියලා සිතුවිල්ලක්වත් එන්නේ නැත්තේ ඒ ස්ථානයට ඉතාම දුර නිසා. මොකද රජ වෙනවා කියන එක ධනය ලැබිලා වස්තුව ලැබිලා අන්තිමටම තමයි බලය කියන එක ලැබෙන්නේ. ඊට අමතරව අඩු කුලයක ඉපදලා ධනය ලැබුණත් ඒ දවස්වල නම් රජකම ලැබෙන්නේ නැහැ. උසස් කුලයක ඉපදලා ඉන්නත් ඕ. ඒ නිසා මේ නීච කුලයක උපදුන මේ පුද්ගලයාට සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට ආසාවක් නැහැ රජ වෙන්න. ඒ පුද්ගලයාට කියනවා නිරාස පුද්ගලයා. ආසංස පුද්ගලයා කියන්නේ කවුද? යම්කිසි පුද්ගලෙක් ඉපදෙනවා අභිෂේක ලද රජ කෙනෙක්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙක් හැටියට රජ කුලේ ඉපදෙන්නේ. පොඩි කාලේ ඉඳලම ඔහුට කවදා හරි රාජ්‍යයක් ලැබෙයි කියලා ඉඟියක් ලැබිලා තියෙනවා. ඔහු ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. විශේෂ ශිල්ප ශාස්ත්‍ර කලා හදාරන. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් එක ජීවිතයකදී එක ශිල්පයක් හරි ශාස්ත්‍රයක් හරි හදාරන්නේ. නමුත් ඒ දවස්වල හිටපු රාජකුමාරයන්ව කුඩා කාලයේදී සියලු ශිල්ප උගන්වනවා. සියලු ශාස්ත්‍ර උගන්වනවා පුළුවන් තරමක් උගන්වනවා. සමහර වේගෙන් ඉගෙන ගන්න කුමාරයෙක් රටේ තියෙන සියලුම දේ ඉගෙන ගන්නවා. මෙන්න මෙහෙම රජ කුමාරයෙක් හැටියට ඉපදිලා ඉන්න පුද්ගලයෙකුට අහන්න ලැබෙනවා මේ නම තියෙන ක්ෂත්‍රියා අභිෂේක කරා. ඒ කියන්නේ රජ බවට පැමිණුණා. මෙහෙම උත්සවයක් තිබුණා මේ විදිහට මෙන්න මේ පුද්ගලෙක් ක්ෂත්‍රිය පුද්ගලෙක් රාජකුමාරයෙක් රාජ්‍යෙන් අභිෂේක කළා ඔටුනු පැලැන්දුවා කියලා. ඔහුට හිතෙනවා කවදද මම ක්ෂත්‍රියන්ගේ ක්ෂත්‍රිය අභිෂේකෙන් අභිෂේකේ ලබන්නේ ඔටුනු පළඳන්නේ කවදද මම කියලා ඔහුට සිතුවිල්ලක් ඇති වෙනවා. මෙන්න මේ පුද්ගලයාට කියනවා ආසංස පුද්ගලයා. ආසාව සහිත බලාපොරොත්තු සහිත පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා කවුද? විගතාස පුද්ගලයා. ආසාව නැති පුද්ගලයෙක් තවත්. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා ඔටුනු පැළඳපු රජ කෙනෙක්. ඔහු දැන් ඔටුනු පැළඳලා බොහෝ කල්. අන්න ඒ රජුරවන්ට දවසක අහන්න හම්බෙනවා මෙන්න මේ නම තියෙන රාජකුමාරයාට ඔටුනු පැළඳුවා. එහෙම ඇහුවම ඔහුට හිතෙනවද කවදද මම රජ වෙන්නේ කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? යම් කලක ඔහුගේ එහෙම ආසාවක් තිබුණා නම් ඔටුනු පළඳපු දවසේ ඒ ආසාව සංසිඳෙනවා. දැන් බොහෝ කල් ඔටුනු පළඳලා බොහෝ කල් ඒ පුද්ගලයාට නැවත ඔටුනු පළඳීමේ ආසාවක් එන්නේ නැහැ. ඒ මොකද ලබන්න ඕන සියල්ල ලබලා නිසා. මේ පුද්ගලයාට කියනවා විගත ආස පුද්ගලයා කියලා. විගත ආස ප්‍රහාණය වෙච්ච බලාපොරොත්තුවක් තියෙන. මෙන්න මේ ආකාරයෙන්ම භික්ෂූනි ලෝකේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා භික්ෂූන් අතරත්. මොන පුද්ගලයෝ තුන්දෙනාද කියනවා නම් නිරාස පුද්ගලයා ඉන්නවා, ආසංස පුද්ගලයා සහ විගතාස පුද්ගලයා කියලා පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා. මොන පුද්ගලයාද භික්ෂූනි නිරාස පුද්ගලයා? මෙහි භික්ෂූනි එක භික්ෂුන් වහන්සේ නමක්, එක පුද්ගලයෙක් දුස්සීලයි, පාපධර්ම සහිතයි, අසූචි නැත්තං කුණු ගොඩක වගේ උපමාවක් තියෙන හැසිරීමක් තියෙන්නේ. ඔහුගේ කාය කර්ම වචී කර්ම වහගෙන ඔහු ඉන්නේ. ඒවා හෙලි කරන්න බෑ කාටවත්. ඔහු ශ්‍රමණයෙක් නෙමෙයි, ඇත්තටම අශ්‍රමණයෙක්. ශ්‍රමණයෙක් හැටියට ප්‍රතිඥා දීලා තිබුණාට එහෙම අනුන්ට පේන්න හිටියට ඔහු බ්‍රහ්මචාරියෙක් නෙමෙයි. බ්‍රහ්මචාරියෙක් හැටියට නමුත් ප්‍රතිඥා දීලා තියෙනවා. ලෝකයට කියනවා මම බ්‍රහ්මචාරී. නමුත් ඔහු බ්‍රහ්මචාරී නෙමෙයි. ලෝකයට කියනවා ඔහු ශ්‍රමණේ. නමුත් ඔහු ශ්‍රමණයෙක් නෙමෙයි. ඔහුගේ ඇතුළත කුණු වෙලා තියෙන. ඔහුගේ සිත ඇතුළ ආසාවෙ පිරලා තියෙන. කුණු ගොඩක් එක්කව කරලා වගේ උපමාවක් තියෙනවා. ඔහුට අහන්න ලැබෙනවා මේ නම තියෙන භික්ෂුන් වහන්සේ කෙලෙස් නැති කිරීමෙන් අනාශ්‍රව වූ සිතෙහි විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඇස් පනා පිටම ස්වකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. තමන් දන්න එක්තරා භික්ෂුවක් රහත් වුණා කියලා ඔහුට ආරංචි වෙනවා. අරහතට පත් වුණා කියලා. නමුත් ඔහුට මෙවැනි සිතුවිල්ලක් එන්නේ නැහැ. කවද්ද මම කෙලෙස් නැති කරලා කෙලෙස් රහිත වූ සිතෙහි විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම තමන්ගේ ශක්තියෙන් සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරන්නේ කවදද කියලා සිතුවිල්ලක් එන්නේ නැහැ. ඒ මොකද ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක්වත් නැහැ. ඔහු ඒ තරම්ම අරහත්ත්වෙන් දුරයි. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාට කියනවා, මේ භික්ෂුවට කියනවා නිරාස පුද්ගලයා කියලා. ඔහුට ආසාවක් එන්නේම නැහැ අරහත් වෙන මේ ජීවිතේ. මොන වගේ පුද්ගලෙද්ද මේ ආසංස පුද්ගලයා කියලා කියන්නේ මේ දෙවනි පුද්ගලයා? මෙහි භික්ෂූනි එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේ සීලවන්තයි, කල්යාණ දහම් සහිතයි, ඉතාම හොඳ දහම් සහිතයි. ඔහුට අහන්න ලැබෙනවා කෙලෙස් නැති කිරීමේ, කෙලෙස් රහිත වූ සිතෙහි විමුක්ත ප්‍රඥා විමුක්තියක් මේ ජීවිතයේම සකීය ශක්තියෙන් එක්තරා භික්ෂුවක් උපසම්පාදනය කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා කියලා. ඒ මොකද මේ භික්ෂුන් වහන්සේ ඉතාම හොඳ සීලවන්තෙක්. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඉතාම හොඳ දේවල් ඔහු ළඟ තියෙන්නේ. මේ භික්ෂුන් වහන්සේට අහන්න ලැබෙනවා මෙන්න මේ නම තියෙන භික්ෂුන් වහන්සේ රහත් වුණා, කෙලෙස් නැති කරා කියලා. දැන් ඒ භික්ෂුන් වහන්සේ සිතෙහි විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ස්වකීය ශක්තියෙන්ම ලබාගෙන විශේෂයෙන් ලබාගෙන වාසය කරනවා. මේ භික්ෂුන් වහන්සේට හිතනවා, කවදද මම කෙලෙස් නැති කිරීමෙන් නිකලෙස්සු සිතෙහි විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම ස්වකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරන්නේ කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. එහෙනම් ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ පුද්ගලයාට කියනවා ආසංස පුද්ගලයා කියලා. මොන පුද්ගලයාද භික්ෂූනි විගතාස පුද්ගලයා කියලා කියන්නේ? ආසාව රහිත පුද්ගලයා, බලාපොරොත්තු රහිත පුද්ගලයා කවුද? ඉද භික්කවේ භික්ඛු අරහං හෝති. මෙහි භික්ෂූනි යම් භික්ෂුවක් ඉන්නවා, ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. කීනාසෝ ආශ්‍රව ක්ෂය කරලා තියෙන කීනාශ්‍රවයි, ඒ රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේට අහන්න ලැබෙනවා මේ නම තියෙන භික්ෂුව කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත වූ සිතෙහි විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම සකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා කියලා. ඒ රහතන් වහන්සේට මෙහෙම හිතෙන්නේ, කවදනම් මම කෙලෙස් නැති කරලා රහත් වෙනවද කියලා එහෙම සිතුවිල්ලක් එන්නේ. මොන හේතුවින්දද භික්ෂූනි යම් පෙර ඔහුට නොමිදුන විමුක්තිය පිළිබඳ ආසාවක් තිබුණා නම් එය සංසිඳිලා තියෙනවා. හාත්පසින්ම සංසිඳිලා තියෙනවා. ඒ නිසා මේ රහතන් වහන්සේ රහත් වෙන කලින් යම්කිසි ආසාවක් තිබුණා නම්, කැමැත්තක් තිබුණා නම් මිදෙන්න ඒ මිදෙන ආසාව මිදීමත් සමගම සංසිඳිලා තියෙනවා. ඒ නිසා නැවත උත්සාහ කරන්න ආසාවක් පහළ වෙන්නේ නැහැ. මම කවද කෙලෙස් නැති කරනවද කියලා සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. මේ තමයි භික්ෂුවනි විගතාස නම් වූ පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයෝ තුන්දෙනා භික්ෂූන් අතර වැඩ සිටිනවා. වැඩ සිටින බව විශේෂයෙන් පෙනෙන්න තියෙනවා භික්ෂූන් අතර. රතකාර කුලය කියලා තියෙන සම්සදන කුලයට ඊට අමතරව වේන කුල කියලා තියෙන්නේ වේවැල් වලින් වගේ වියන කුලවලට. පුක්කුස කුල කියලා තියෙන්නේ දැන් ඔය පූජා කරන මල් එක එක දේවල් කැලි කසල වගේ දේවල් ඉවත් කරන කුල. මේ විදිහට භාගතුන් වහන්සේ කුල විපත්තිය පෙන්වලා නීච කුලේ ඉපදීම පෙන්නවා. දිලිඳුකම පෙන්නනවා. ආහාර පාන භෝජනවල තියෙන අඩුකම පෙන්නනවා. දුකසේ ජීවිකාව පෙන්නනවා. ඒ පුද්ගලයාගේ වෑයමින් ප්‍රයෝගයෙන් ජීවිත වෘතිය සාධනය කරනවා. ඔහුට ආහාර පාන ආදී කැඳපත් ආදී දේවල් ඉතාම ටිකයි ලැබෙන්නේ. හරියට මේ ලැජ්ජාස්ථාන වහගන්න විතරක් වස්ත්‍ර ලැබෙනවා කියලා කියලා තියෙනවා. විසිතුරු ලෙස අඳින්න ඔහුට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පළවෙනි නිරාස පුද්ගලයාව හඳුන්වන්නේ මේ විදියට. නීච කුලයක ඉපදිලා, දිලිඳු කුලයක ඉපදිලා, අල්ප වූ ආහාර පාන ලැබිලා, එක්කෝ චණ්ඩාල කුලයක, එහෙම නැත්නම් වියන කුලයක, එහෙම නැත්නම් වැදි කුලයක, එහෙම නැත්නම් සම් වලින් වැඩ කරන කුලයක, එහෙම නැත්නම් කසල ඉවත් කරන කුලයක. ඊට අමතරව ඔහුගේ ආත්ම භාවය පිළිබඳව විපත්තිය පෙන්නවා. ඔහු දුර්වර්ණයි. පාංශු පිසාචෙක් වගේ බොහෝම පිච්චිලා ගිය කළු වර්ණයක් ඔහුට තියෙනවා. පිච්චිච්ච වර්ණයක් තියෙනවා කියලා කියනවා. දුද්දසිකයි කියලා කියන්නේ උපද්දවපු අම්මත් ඔහු දකින්න අකමැතියි කියලා කියලා තියෙනවා උදාහරණයක් හැටියට. එක්කෝ මිටි ඔහු, එහෙම නැත්නම් ඔහු කණෙක්, ඒ කියන්නේ එක හැක්ක කොපේනවා, එහෙම නැත්නම් අන්ද වෙලා අතපය ඇද වෙලා කියලා කියන්නේ අංග විකලයි, එහෙම නැත්නම් පාද බකලයි, එහෙම නැත්නම් පිට ඇද වෙලා තියෙන්නේ. ඒ නිසා ඔහුට ආහාර පාන වස්ත්‍ර යානා මාල ආදී දේවල් අඩුවෙන් ලැබෙන්නේ කියලා මෙන්න මේ නිරාස පුද්ගලයාගේ පහත් උප්පත්තිය සහ කලින් ජීවිතවල දන් දෙන්න නොලැබීම කියන අභාග්‍ය සම්පන්න භාවය භාගතුන් වහන්සේ ඔසවලා පෙන්නන අර්ථයෙන්. ඉතින් එහෙම පුද්ගලයෙකුට කවදාක්වත් රජ වෙන්න හිතෙන්නේවත් නැහැ. මේ උදාහරණය භාගතුන් වහන්සේ දේශනා කරාම මේ උදාහරණය සර්වාකාරයෙන්ම කියලා තියෙන දෙයට සම්බන්ධ කරන්න පුළුවන්. භාගතුන් වහන්සේගේ උදාහරණ ඒ තරම්ම විසිතුරුයි. මේ හැම අංගයකටම සමාන ඒ කියන භික්ෂුන් වහන්සේට ලක්ෂණයක් තියෙනවා. ඒ අංගයකට සමාන ලක්ෂණයක් තියෙනවා. දැන් මෙතන ආසංස පුද්ගලයා ගැන කියනකොටත් භාගතුන් වහන්සේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙක් ගැන කියන්නේ, වෙන කෙනෙක් ගැන නෙමෙයි. රජ කෙනෙක්ගේ අභිෂේක කරන ලද රජ කෙනෙක්ගේ බාලපුතෙක් ගැන කියන්නේ, ජ්‍යෙෂ්ඨ පුත්‍රත්වය ගැන කියන්නේ. මොකද ඔහුට විශේෂයෙන්ම බලාපොරොත්තුවක් තියෙන රජ වෙන්න. පොඩි කාලේ ඉඳලා හැමෝම කියන ඔබ තමයි ඊළඟට රජ වෙන්න ඉන්නේ. ඒතර රටේම සුදුස්සා හැටියට රටම රටවැසියෝම පිළි අරගෙන තියෙන මේ පුද්ගලයා. ඒ වගේ යම් සීල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් බොහෝ දෙනෙක් හිතනවා මේ පින්වතුන් වහන්සේ එක්කෝ මාර්ගඵලයක් ලැබිලා, එහෙම නැත්නම් මේ ළඟදී ලැබෙනවා. ඒ තරම් හොඳට සීලය ආරක්ෂා කරගෙන ධර්මය හදාරගෙන භාවනානු යෝගීව වැඩ ඉන්නවා. ගිහි උපාසක උපාසිකාව විතරක් නෙමෙයි ගරු කරන්නේ, සබ්‍රමචාරීන් වහන්සේලා පව ගරු කරනවා කියලා විශේෂයෙන් දේශනා කරනවා. අනෙක් භික්ෂුන් වහන්සේලා පව ගරුත්වයකින් ආශ්‍රය කරනවා. ඒකට කියන්නේ සම්භාවනා කරනවා කියලා. ඒක නිකම්ම නොසලකිල්ලෙන් කතා කරන්නේ නැහැ එවැනි පුද්ගලයෙකුට. ඕනම කෙනෙකුට බයක් හිතෙනවා. මෙවැනි පුද්ගලයෙකුට නරක කිව්වොත් එම තමන්ටත් ඒක ආපහු එන්න පුළුවන් කියලා බයක් දැනෙනවා. එහෙම හොඳටම ඉන්න භික්ෂුන් වහන්සේ නමක් දැක්කහම ගිහියන්ට විතරක් නෙමෙයි අන්න පැවිද්දන්ටත් එහෙම හිතෙනවා. යම්කිසි ප්‍රඥාවක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක දැයිනවා. ජ්‍යෙෂ්ඨ රාජකුමාරයාව උපමා කරලා තියෙනවා මේ නිවන් දකින්න උත්සාහ කරන පුද්ගලයාට. මෙතන මේ දුස්සීල භික්ෂුන් වහන්සේ ගැන නැවත විස්තරයක් කරනවා අට කතාවේ. දුස්සීල කියන්නේ නිස්සීලයි. දුස්සීල කියන වචනේ කියන්න බෑ සිල්පත කරන භික්ෂුවට. දුස්සීල භික්ෂුව කියලා කියන්නේ පරාජික හතරෙන් එකට ආව භික්ෂුවට තමයි දුස්සීල කියලා කියන්නේ. සිල් කරුණාම කියන්නේ අලජ්ජී භික්ෂුව කියලා. ලැජ්ජ නැති භික්ෂුව කියලා කියන්නේ ඒ කියන්නේ තමන්ට සිල් කරුණා කියලා ලැජ්ජාවක් නැහැ. නමුත් ඒ භික්ෂුන් වහන්සේට උපසම්පදාව තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේට ඕන වෙලාවක සිල් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි විදිහේ පරාජිකා නොවන පරාජික හතරයි තියෙන්නේ. අන්‍ය වූ සිල්පදයක් කරන භික්ෂුන් වහන්සේ නමකට කවුරු අගෞරව කරනවා නම් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඔහුට ප්‍රතිඵලය භයානකයි. මොකද ඒ උපසම්පදා ලාභී උපසම්පදාව තිබෙන භික්ෂුන් වහන්සේලා වර්ධි කරාට පරාජික හතරෙන් එකක් කැඩුනොත් ඔහු භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. එතකොට තමයි දුස්සීල කියලා කියන්නේ. නමුත් භික්ෂු වේශයෙන් ඉන්න නිසා දුස්සීල භික්ෂුව කියලා ව්‍යවහාර මාත්‍රයක් තියෙනවා. භික්ෂුව කියලා ව්‍යවහාර මාත්‍රයක් විතරයි තියෙන දුස්සීල භික්ෂුව කියලා තමයි කියන්නේ. නමුත් දැන් අද කාලේ අපි කවුරු හරි හිතුවොත් එම මේ පොඩි පොඩි සිල්පද කඩනවා කවුරු හරි දුස්සීල භික්ෂුන් කියලා ඒ කතාව එහෙම පිටිම වැරදි. ඒ භික්ෂුන් වහන්සේට කියලා තියෙන අලජ්ජී භික්ෂුව. කියන්නේ පවට ලැජ්ජ නැති භික්ෂුව කියලා කියලා දුස්සීල භික්ෂුව කියලා ව්‍යවහාර කරන්න බෑ. ඒ භික්ෂුන් වහන්සේට කැමති වෙලාවක සිල් පිරිසිදු කරගෙන සම්පූර්ණ සීල විසුද්ධිය කරා යන්න පුළුවන්. ඒ සීල විසුද්ධිය ඔස්සේ චිත්ත විසුද්ධි, ditthi විසුද්ධිය ආදී විසුද්ධි නැති කරගෙන මාර්ගයක් ඵලයක් ලබන්න පුළුවන්. මෙතන කතා කරන්නේ දුස්සීල වූ භික්ෂුවක් ගැන. ඒ කියන්නේ පරාජිකාවට පත් වෙච්ච පුද්ගලයෙක් ගැන. පාප ධර්ම කියලා කියන්නේ පහත් ධර්මය. අසුචි එනුවෙන් කියලා තියෙන්නේ සුචි කියන්නේ පිරිසිදු කියන එක. අසුචි කියන්නේ අපිරිසිදු කියන එක. අපි සාමාන්‍ය සිංහලෙන් අසුචි කියලා කියන්නේ මල වලට. නමුත් මෙතනදී අතර මේ අපිරිසිදුයි කියන එක තමයි අසුචි කියලා කියන්නේ. සුචි කියලා කියන්නේ පිරිසිදුයි, අසුචි කියන්නේ අපිරිසිදුයි. අපිරිසිදු කාය කර්ම වලින් සමන්විතයි කියන එක තමයි අසුචි කියලා කියලා තියෙන්නේ. භාගතුන් වහන්සේ හඳුන්වලා තින්නේ සංකස්සර සමාචාරෝ යනුවෙන් කියලා තියෙන්නේ සැක සහිත හැසිරීම් සහිතයි ඔහු. ඒ කියන්නේ ඔහු මොනවා කරනවද කියලා කාටවත් හිතාගන්න බෑ. මොකද ඔහුගේ කර්මය උහාන. යම්කිසි නුසුසු දෙයක් දැකලා මෙවැනි භික්ෂුවක් විහාරයක ඉන්නවා නම් විහාරේ මොන හරි වැරද්දක් වුණොත් ඉස්සෙල්ලාම අනික් භික්ෂුන් වහන්සේලාට හිතෙන්නේ එහෙනම් මේ භික්ෂුව වෙන්නේ මේ කරන්නේ. ඒක තමයි කියලා තියෙන්නේ ඉදං ඉමිනා කතම් භවිස්සති. මොහු විසින් මේ දේ කරන්න ඇති කියලා හිතනවලු යම්කිසි නුසුසුසු දෙයක් දැක්ක ගමන්. ඒ නිසා මේ විදිහට අනුන්ට සැක සහිත හැසිරීම් සහිතයි. තමන්ටම තමන් ගැන සැක හිතෙන මට්ටමක් එනවලු ඒ භික්ෂුවට යම් වෙලාවක. තමන් ගැනත් සැකයි. ඒ භික්ෂුවට තමන් ගැන සැකයි කියන්නේ මොකද්ද? භික්ෂුන් වහන්සේලා කීපනමක් එක දෙනක කතා කර කර හිටියොත් මේ දුස්සීල භික්ෂුට ඉදෙනවලු මේ භික්ෂුන් වහන්සේලා මං ගැන මොකක් හරි වැරද්දක් කතා කරනවද දන්නෙත් නැහැ කියලා. මොකද වැරදි ගොඩක් තියෙන නිසා නිතර දොස් අහන්නත් සිද්ධ වෙන නිසා මා ගැන වැරද්දක් දන්නේ නැහැ මේ භික්ෂුන් වහන්සේලා කතා කරන්න කියලා සැකයක් ඇති වෙනවලු ඒ භික්ෂුන් වහන්සේට. ඊටාම තාත්තික භාගතුන් වහන්සේගේ දේශනාව අතිශයින්ම විචිත්‍රයි. විචිත්‍රය කියන්නේ ඕනම කෙනෙකුට ගැළපෙනවා, ඕනම කෙනෙකුට හැමදේම තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරලා තියෙනවා. පටිච්චන්න කම්මන්ත කියලා කියලා තියෙන්නේ වසන ලද පාප කර්මයෙන් සමන්විතයි. ඔහු පව් කරනවා හංගනවා. පව් කරනවා හංගනවා ඒක. අස්සමනෝ සමන පටිඤ්ඤා එනුවෙන් කියලා තියෙන්නේ ශ්‍රමණයෙක් නොවීම ශ්‍රමණ ප්‍රතිරූපකයක් වෙනවා. ඒ කියන්නේ භික්ෂුවක් වගේ ඉන්නවා, භික්ෂුවක් නෙමෙයි, ශ්‍රමණයෙක් නෙමෙයි. මම ශ්‍රමණයෙක් කියලා ඔහු ප්‍රතිඥාවක් දෙනවා. නමුත් ශ්‍රමණ ප්‍රතිරූපකයෙක් ඔහු. අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ කියලා තියෙන්නේ ඔහු බ්‍රහ්මචාරීක් නෙමෙයි. නමුත් බ්‍රහ්මචාරීක් කියලා අනුන්ට කියනවා. ඔහු අන්න වූ බ්‍රහ්මචාරීන් වහන්සේලා එක සිවුරක් හැඳ තව සිවුරක් පොරවගෙන යම් පාත සිවුරු දරාගෙන ගම් නියංගම් රාජධානිවල පිණිපිණිස හැසිරිලා ජීවත් වෙනවා දැකලා තමනුත් ඒ ආකාරයෙන් ඉන්නවා, හැසිරීම දක්වනවා. එහෙම දක්වලා මම බ්‍රහ්මචාරී කියලා ඇහුවත් කියනවා. කවුරු ඇහුවත් මම බ්‍රහ්මචාරී කියලා කියනවා. මම භික්ෂුවක් කියලා කියනවා. එහෙම මම භික්ෂුවක් කියලා උපෝසත කර්මය කරන්න වගේ කරන තැනකට ඒ භික්ෂුව එනවා. ඒ කියන්නේ සීමා මාලකයටත් එනවා. දැන් භාගතුන් වහන්සේ වැඩ ඉඳද්දිම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එහෙම අපිරිසිදුකමක් සහිතව උපෝසත කර්මය කරන්න වැඩම කරාම භාගතුන් වහන්සේ පොහොය කරන්නේ නැතුව බලන් ඉන්නවා. සාරිපුත්තන් වහන්සේ, මහා මොග්ගල්ලාන වහන්සේ වගේ තාමත් භික්ෂුන් වහන්සේලත් බලන් ඉන්නවා. භාගතුන් වහන්සේ දැන් පොහොය කරයි දැන් පොහොය කරයි කියලා. භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කරන පිරිස අපිරිසුදුයි. කියන්නේ මේ ඉන්න සියලු පිරිස පිරිසුදු නෑ. උපෝසත කර්මය කරන්න බෑ. පොහොය කරන්න බෑ. ඉතින් ඒ වෙලාවේ මහා මොග්ගල්ලාණන් වහන්සේ තමන්ගේ අභිඥා වලින් බලනවා කවුද මේ අපිරිසුදු පුද්ගලයා. එහෙම බලලා ඒ පුද්ගලයා ගාවට යනවා. නගිටර යනවා. නගිටලා එනකම් මේ පුද්ගලයා බලන් ඉන්නේ. ඊපස්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේ කියනවා අවත්තින් උඹව භාගතුන් වහන්සේ දැක්කා නැගිටින්. මෙතනින් පිට වෙන්න කියලා කියනවා. ඒ වික්ෂුන් වහන්සේ නැගිටින්නේ නැහැ. දෙවන වරක් කියන. තුන්වන වරක් කියන. ඊට පස්සේ එහෙම තුන් පාරක් කිව්වත් නුඹ භාගතුන් වහන්සේ දැක්කා. නුඹ දැන් මෙතනින් නැගිටින්න කියලා. නැගිටින්නවත් පිට වෙන්නවත් නැහැ. ඉන්පසු මුගලන් මහරහතන් වහන්සේ අතින් අල්ලලා අතින් ඇදගෙන එළියට අරන් ගිහලා එළියට දාලා දරුවා. එතකොට භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා ආශ්චර්ය අද්භූතයි. ඒ පුද්ගලයා අතින් ඇදලා එළියට දානකම් බලන් හිටියා කියලා. එතන වැඩ ඉන්නේ අභිඥාලාභී රහතන් වහන්සේලා වැඩිසෙයි. භාගතුන් වහන්සේත් වැඩ ඉන්නේ. සුමහසාවකත් වැඩ ඉන්නවා. එතකොට හිතාගන්න පුළුවන්ද බුදුහාමුදුරුව දැක්කත් අපි නිවන් දකින්න නැති හේතු මොනවද කියලා. ඒ තරම්ම ශක්ති සම්පන්න, බල සම්පන්න, ගුණ සම්පන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලා ළඟ ඉඳලා මේ එක්කෙනෙකුටවත් මගේ කර්මය පේන්නේ නැහැ කියලා සිතුවිල්ලක් තියෙනවා. ඉතින් අද කාලේ කවුරු හරි හිටියට පුදුම වෙන දෙයක් නැහැ. බුදුහාමුදුරු ඉදිරියේදීත් එහෙම ඉඳලා තියෙනවා. මොකද විනය පිටකේ සඳහන් නැහැ. එදා ඉඳලා භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා භික්ෂුනි අද සිට පාමොක් දිසීම සඳහා භාගතුන් වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. මෙතනින් එහාට භික්ෂුන් වහන්සේලා කරන්න ඕනි කියලා පනවනවා. මෙන්න මේ විදිහට තමයි භාගතුන් වහන්සේගේ සහභාගිත්වයේ නැවතිලා තියෙන්නේ. අපිරිසිදු පිරිස එළඹුණාට පස්සේ භාගතුන් වහන්සේ නැවත ප්‍රාතිමොක්ෂ දේශනාව කරන්න එන්නේ නැහැ. ඒ කියන්නේ දවස් 15කට සැරයක් කරන පොහොය කර්මය කරන්න භාගතුන් වහන්සේ නැවත වඩින්නේ නැහැ. එවැනි පුද්ගලයෝ භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඉඳලා තියෙනවා. ඉතින් මේක ලෝක ස්වභාවයක්. මේ බ්‍රහ්මචාරී ප්‍රතිඥාව කියලා කියන්නේ සංඝයා පිණිස දෙන ලාභය. උපාසක උපාසිකාවෝ දෙන ලාභය, සංඝයා වහන්සේ වෙනුවෙන් දෙන ලාභය, බ්‍රහ්මචාරී නොවන, ශ්‍රමණ නොවන භික්ෂු ප්‍රතිරූපක ඒ පුද්ගලයාත් ලබා ගන්නවා. ඒ නිසා බ්‍රහ්මචාරී ප්‍රතිඥයි කියලා කියන්නේ. එවැනි කර්මයකුත් අතිශයින් ප්‍රබල තත්ත්වයක තියෙනවා. සංඝයා වහන්සේ වෙනුවෙන් පූජා කරන දේ දුස්සීලව බාර ගැනීම. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ගින්නකට පයින්නවා හොඳයි කියලා. එක සැරේයි මැරෙන්නේ. නමුත් එහෙම දෙයක් ගත්තොත් බොහෝ වාර ගණන් මැරෙන්න වෙනවා. ඒ හින්දා ඒක ඉතාම වැදගත් කරුණක්. අන්තෝ පූති ඇතුළත කුණු වුණා කියලා කියන්නේ මේ කුණු වෙච්ච කර්මය ඇතුළත පිවිසලා තියෙනවා. අවස්ථතෝ වෙනුවෙන් කියලා තියෙන්නේ රාගාදී කෙලෙස් වලින් පිරලා තියෙන්නේ. කියන්නේ දැඩි ඇල්මක් තියෙනවා. දැඩි රාගයක් තියෙනවා. රාගාදී කෙලෙස් වලින් පිරලා තියෙන්නේ. කසම්බු ජාතෝ වෙනුවෙන් කියන්නේ රාගාදී කුණු වලින් පිරিলা. කුණු ඉපදිලා තියෙන්නේ ඇතුලේ. ඒ නිසා ඔහුට සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ කවදද මම රහත් වෙන්නේ කියලා. මොකද ලෝකෝත්තර ධර්මයට උපනිශ්‍රය භාවයක්වත් නැහැ. සුදුසු භාවයක් ඔහුට නැහැ. ඒ නිසා මහා සීලය පුරන්න ඔහුට සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. නිරාස පුද්ගලයා ගැන සඳහන් කරන ඔහුට රහත් වෙන අදහසක් නැහැ. ආශංස පුද්ගලයා කියන්නේ සීලය සම්පූර්ණ කරලා රහත් වෙනවා කියලා සිතුවිල්ලක් සහිත පුද්ගලයා. විගතාස පුද්ගලයා කියලා කියන්නේ දුමු රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේට කලින් තිබ්බ යම් මිදෙන අදහසක් තිබුණා නම් අරහත්ත්වයත් සමග ඒ ආසාව සංසිඳලා තියෙනවා. අරහත්ත්ව ලැබීමත් සමග. මේ සූත්‍රය බුරුම පිටකේ නම් තියෙන්නේ ආසංස සූත්‍රය කියලා. අංගුත්තර පළවෙනි පොතේ 206 වෙනි පිටුවේ. තුනයි එකයි දෙකයි තුන කියන නොම්බරේ සහිතව තියෙන්නේ. මේ කියන්නේ තික නිපාතේ පළවෙනි පඤ්ඤාසකේ දෙවෙනි වර්ගයේ තුන්වෙනි සූත්‍රය.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු.